You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝපුරාම මේ වෙනකොට තියෙන අලුත්ම තතිවිත්ති පිළිබඳව කතාබහ කරන්න අපි දැන් එහෙමනම් සුපුරුදු පරිදි අද සිකුරාදා දවසේ ආරම්භ කරනවා ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය. ශ්‍රී ලංකාව සිට මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින AFP ප්‍රවෘත්ති ජාලයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාත් සුපුරුදු ලෙසින්ම එකතු කරගෙන අයිබෝන් අමල්.
අයිබෝන් දිල්රුක්ෂන්.
මේ වෙනකොට මුළු මහත් ලෝකයේම කතාබහ වෙන ප්‍රධානතම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ එංගලන්ත පාර්ලිමේන්තුවේ ඇති වෙලා තියෙන ව්‍යාකූල තත්ත්වය පිළිබඳව. අපි අපේ මව්බිමේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලාංකිකයන් විදියට බොහොම උනන්දු වෙන්නේ සම්බන්ධව අවධානයෙන් සිටිනවා වගේම සමස්ත ලෝකයේම අවධානය මේ වෙනකොට ලෝකයේ ප්‍රබල රාජ්‍යයක් වන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත අවධානය යොමු කරගෙන ඉන්නේ. මොකද බ්‍රෙක්සිට් එක සම්බන්ධව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ඇති වෙලා තියෙන අස්ථාවර තත්ත්වය පිළිබඳව ටිකක් මේ පිළිබඳව මතකය අවදි කරමින් එහෙම වසර 2016 දී බ්‍රිතාන්‍ය රටක් විදිහට යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වුවා. එවකට හිටපු අගමැති ඩේවිඩ් කැමරන් පෙනී සිටියේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් නොවිය යුතුයි කියන පාර්ශවය සම්බන්ධයෙන්. ඉතින් ඔහු ජනතාවට පොරොන්දුවක් ලබා දීලා තිබුණා බ්‍රෙක්සිට් එක පැරදුනොතින් එහෙම තමන් තමන්ගේ තනතුරෙන් ඉවත් වෙනවා කියලා. ඉතින් ජනමත විචාරණයට අනුව බ්‍රෙක්සිට් එකට පක්ෂව තමයි ලැබුණේ. කියන්නේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වෙන්න ඕනේ කියලා තමයි ජනතා මතය ලැබුණේ. ඉතින් ඒ අනුව හිටපු අගමැතිවරයා ඩේවිඩ් කැමරන් තමන්ගේ තනතුර පවා හැර ගියා මේ බ්‍රෙක්සිට් එක හින්දා. ඊට පස්සේ ඒ තනතුරට පත් වුණේ තෙරේසා මේ. තෙරේසා මේට විශාල වගකීමක් තිබුණා රටේ අගමැතිවරිය විදිහට මේ බ්‍රෙක්සිට් එක ක්‍රියාත්මක කරන්න. මොකද ඇය පෙනී සිටියේ ඒ පාර්ශවය වෙනුවෙන්, බ්‍රෙක්සිට් එකේ පක්ෂ පාර්ශවය වෙනුවෙන්, යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න ඕනේ කියන පාර්ශවය වෙනුවෙන්. ඉතින් බ්‍රෙක්සිට් එක හරියටම සිද්ධ වෙන්නට නියමිත වෙලා තියෙන්නේ, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වෙන්නට හරියටම නියමිත වෙලා තියෙන්නේ 2019 මාර්තු මාසේ 29 වෙනිදා. අපි මේ කරුණු පිළිබඳව මීට කලින් කතා බහ කරලා තියෙනවා. මම මේ පුංචි මතක් කිරීමක් කරගෙන ඉන්නේ. ඉතින් ඇය විශාල උත්සාහයක් දැරුවා බ්‍රෙක්සිට් එකට පක්ෂව මේ ගෙනෙන යෝජනා තමන්ගේ පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න. මේකට ඇයට හිතුව තරම් සහයෝගයක් පාර්ලිමේන්තුව තුළුණුත් තමන්ගේ පක්ෂය තුළුණුත් ලැබුණේ නැහැ. ඉතින් මේ අර්බුදේ තමයි පසුගිය සති කිහිපය තුළ දිගින් දිගටම කතාබහ වෙමින් තිබුණේ. අමල්, මේ සතිය වෙනකොට විශේෂිත තත්වයක් දකින්නට ලැබුණා. තමන්ගේ පක්ෂයෙන්ම එල්ලවුණු චෝදනා හමුවේ නායකත්වයේ සම්බන්ධව වන ගැටලුවකටත් තෙරේසා මේ අගමැතිනියට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඉතින් අපි එතනින් අද දවසේදී කතාව පටන් ගනිමු. ඇයගේ මේ නායකත්වය සම්බන්ධව වන අර්බුදේදී ඇය කෙසේ හෝ ජයග්‍රහණය කළා, ලෝකයේ තත්ත්වීත්‍ය පිළිබඳව අවධානයෙන් සිටින අය ඒ පිළිබඳව දන්නවා. නමුත් අපි ටිකක් එහි පසුබිම පිළිබඳව කතාබහ කරමු. අමල්, ඇයට උද්ගත වුණු මේ තත්වයත් ඇය එහිදී ජයගත්තේ කොහොමද කියන ආකාරයේ
ඔදිලක්ෂි, මේ තෙරේසා මේ බ්‍රිතාන්‍ය කොහොමද යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්නේ කියන අවසාන ගිවිසුම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දින පහක විවාදයක් ආරම්භ කරා. මේ විවාදය අතරතුරදී ඇයට පැහැදිලි වුණා මේ ගිවිසුම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගැනීමට ඇයට හැකියාවක් නැtei කියලා. මොකද මේ විවාදය ආරම්භ වෙන අවස්ථාවේදීම තව සුවිශේෂ කාරණාවක් වුණා. ඒ තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ප්‍රථම වතාවට යෝජනාවක් සම්මත කළා බ්‍රිතාන්‍ය රජය පාර්ලිමේන්තුව අපහාසයට ලක් කරයි කියලා. මේකට හේතු වුණේ ඇයට බ්‍රිතාන්‍ය නීතිපතිවරයා බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් ලබා දුන්නු නීති උපදෙස් කවරේද කියන කාරණාව පාර්ලිමේන්තුවට නොදැන්වීම තුළින් ඇය පාර්ලිමේන්තුවට අපහාසයක් කළයි කියලා ඒ පිළිබඳ ඡන්දයක් තියලා ඇයගේ පක්ෂයේ උදවියම ඇයට විරුද්ධව ඡන්දෙ දීලා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින රජයක් පාර්ලිමේන්තුවට අපහාස කළයි කියන ඡන්දය සම්මත වුණා. ඊට පස්සේ තෙරේසා මේට කොහොම පැහැදිලි වුණා බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමත කරන එකක් නැtei කියලා. ඒ අනුව තමයි ඇය අඟහරුවාදාට නියමිතව තිබුණු ඒ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමලා ඇය ඒ වෙනුවට යුරෝපා සංගමයට නැවතත් ගොසින් මේ බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කොහොමද මේ කටයුත්ත කරන්නේ කියන කාරණාව පිළිබඳ නැවතත් ద్వාරයක් යුරෝපයේ නායකයන් සමග ඒ සාකච්ඡා වටයක් ආරම්භ කරන්න නියමිත වුණා. ඒ අතරතුරේදී තමයි ඇයගේ නායකත්වයට අභියෝගයක් ඇවිල්ලා ඇයගේ පක්ෂය තුළ ඡන්දයක් පැවැත්වුවා ඇයට මේ පක්ෂයේ නායකත්වය තිබිය යුතුද නැද්ද කියන කාරණාව. ඇය බොහොම 99 මේ ඡන්දයෙන් ජයග්‍රහණය කළා. ඇයට සිද්ධ වුණා තමන්ගේ පක්ෂයේ අනෙකුත් සමාජිකයන්ට ප්‍රතිඥාවක් ලබා දෙන්න 20/22 පැවැත්වීමට නියමිත ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇය තෝරි පක්ෂය නැත්නම් මේ කොන්සර්වටිව් පක්ෂයේ නායිකාව හැටියට ඉදිරිපත් නොවනවයි කියලා. ඒ එකඟතාවයේ අනුව ඇයට ඉතාමත්ම අමාරුවෙන් මේ අවස්ථාවේදී ඒ නායකත් අරගලයෙන් ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් වුණා. නමුත් තවමත් ඇයට මේ ඇයගේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඒ සහාය අවශ්‍ය සහාය ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය පිළිබඳ විශාල සැකයක් තියෙනවා. බ්‍රිතාන්‍යයේ අගමැතිනිය හැටියට කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳ විශාල ප්‍රශ්නයක් දැන් මතුවලා තියෙනවා.
ඔව් දැන් අමල් එතකොට මෙතනදී තවත් කාරණයක් පිළිබඳව මගේ අවධානය යොමු වෙනවා. දැන් ඔබ සඳහන් කරපු ආකාරයට තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැතිනිය යොමු වෙලා සිටින්නේ යුරෝපා සංචාරයකට. මොකද මේ තවත් මේ සම්බන්ධයෙන් වන එකඟතා ඇති කරගන්න යුරෝපා හවුලේ ඒ ප්‍රධාන රටවල් එක්ක. ඒ අතරතුරේදී බ්‍රිතාන්‍යයේ තවත් මතයක් ඇතිවේගෙන යනවා මේ බ්‍රෙක්සිට් එක. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ නිවත් වෙනවද නැද්ද යන සම්බන්ධයෙන් නැවත වතාවක් ජනමත විචාරණයක් තිබුණින් ජනමතය වෙනස් වීමේ ඉඩකඩ බොහොම වැඩි. දැන් මිනිස්සු කැමති නැහැ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ නිවත් වන්නට කියලා. දැන් තෙරේසා මේගේ සංචාරයේදී ඇය මේ සම්බන්ධවත් අවධානය යොමු කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?
දිලක්ෂි, තෙරේසා මේ යුරෝපා මේ අලුතෙන් ඇය ඇති කරන සංචාරයේ බලාපොරොත්තුව තමයි මේ බ්‍රිතාන්‍ය ඉවත් වීමේ අවසාන ගිවිසුමේ යම් කිසි සහන යුරෝපා සංගමෙන් ලබා ගන්නට. නමුත් මේ වෙනකොට ඒ යුරෝපා නායකයන් බොහොම පැහැදිලිවම කියලා තියෙනවා ඔවුන්ට මේ ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. නමුත් ඇයට මීට වඩා සහනදායී ක්‍රමයක් ලබා දෙන්න කිසිම හැකියාවක් නැtei කියලා. ඉතින් ඒකත් එක්ක අර ඔබ කිව්වා වගේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ දැන් බොහොම ප්‍රබල හඬක් නැගෙමින් තියෙනවා මේ බ්‍රිතාන්‍ය ඉවත් වීම සම්බන්ධයෙන් ඒ තිබිච්ච ජනමත විචාරණය වගේ තවත් ජනමත විචාරණයක් පවත්වලා මේ කාරණාව සම්බන්ධයෙන් නැවතත් ජනතාවගෙන් කරුණු විමසන්නට ඕනේ කියලා. ඒ දෙවෙනි ජනමත විචාරණයේදී හුඟක් අය බලාපොරොත්තු වෙනවා බ්‍රිතාන්‍ය ජනතාව දැන් ඔවුන් වෙන්දට වඩා ඔවුන්ට හැඟී දැනීමක් තියෙනවා මේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීම කොතරම් මිල අධික කාරණාවක්ද, ඒ සඳහා කොතරම් මුදල් ප්‍රමාණයක්, ඇත්තටම පවුම් බිලියන 50කට ආසන්න මුදලක් යුරෝපා සංගමයට දඩ මුදල් හැටියට ගෙවීමට සිද්ධ වෙනවා. ඉතින් එවැනි කරුණු සලකා බලලා මේ යුරෝපා සංගමෙන් ඉවත්වීම නිවැරදි තීරණයක්ද නැද්ද කියන කාරණාව පිළිබඳ නැවතත් ජනතාවගෙන් විමසන්නට ඕනේ කියලා ඒ දේශපාලන මාෂෙන් ඒ අලුත් යෝජනාවක් විශේෂයෙන්ම විපක්ෂයත් ඒ වගේම තෙරේසා මේගේ පක්ෂයේම මේ බ්‍රෙක්සිට් එකට විරුද්ධ කට්ටිය මේ වෙනකොට අලුත් හඬක් නගලා තියෙනවා. ඉතින් ඇත්තටම බ්‍රිතාන්‍ය දෙවෙනි ජනමත විචාරණයක් සඳහා ඒ පිවිසීම සම්බන්ධෙනුත් මේ වෙනකොට විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඒ යෝජනාව සම්බන්ධයෙන් දිනෙන් දිනම ඒකට සහාය ලැබෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.
මල් තවත් පුංචි කාරණාවක් මට අහන්නට ඕනේ. මොකද මේ අපි දන්නවා දැන් යුරෝපා සහවුලට සම්බන්ධ රටවල් පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට එකම මුදල් ඒකකයක්. ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර එකයි. ෂෙන්ගන් පාස්පෝර්ට් එකෙන් මුළු යුරෝපේ පුරාම සංචාරය කරන්නට ජනතාවට අවකාශ ලැබෙනවා. යුරෝ ඔවුන්ගේ මුදල් ඒකකය. ඒ විතරක් නෙමෙයි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් බැලුවහම ඒ යුරෝපා හවුලේ රටවල් අතර විශාල ආර්ථිකමය වශයෙන් සම්බන්ධතා තියෙනවා. ආනයන අපනයන ශේත්‍ර සම්බන්ධයෙන්, බැංකු කටයුතු සම්බන්ධයෙන්. නමුත් එංගලන්තය ටිකක් වෙනස්. කොහොමත් යුරෝපා සංගමයට වඩා දැන් ඔවුන්ගේ පවුම් මුදල් ඒකකය. ඔවුන්ට ෂෙන්ගන් පාස්පෝර්ට් එකක් නැහැ, බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකක් තියෙන්නේ. නමුත් වෙළඳ ගනුදෙනු කටයුතු සම්බන්ධයෙන් බැලුවහම ලොකු සම්බන්ධතාවයක් තියෙනවා මේ යුරෝපා හවුලත් එක්ක. බ්‍රිතාන්‍ය මේ වෙනකන් උත්සාහ දරලා තියෙනවා යුරෝපා හවුලට සම්බන්ධ රටක් වුණත්, යුරෝපීය රාජ්‍යයක් වුණත් ඒ බ්‍රිතාන්‍ය අනන්‍යතාවය රැකගන්න. දැන් මේ ආකාරයෙන් බ්‍රෙක්සිට් එකට අනුකූලව ඉවත් වෙන්නට සිද්ධ වුණොත් එහෙනම් යුරෝපා සංගමෙන් බ්‍රිතාන්‍යට මොකද්ද රටක් විදිහට ආර්ථිකමය වශයෙන් සිදුවන පාඩු?
ඔව් නිර්ලක්ෂ, ඇත්තටම යුරෝපා සංගමයේ සමාජිකත්වයේ තිබුණට ඔබ කිව්වා වගේම බ්‍රිතාන්‍ය විශේෂයෙන්ම මුදල් ඒකක සම්බන්ධයෙන් තමන්ගේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන්න ඒ පවුමම පවත්වාගෙන ගියා යුරෝ මුදල් ඒකකය පාවිච්චි කරන්නේ නැතිව. දැන් යුරෝපා සංගමෙන් ඉවත් වුණොත් ඔවුන් එතකොට ඔවුන්ට වෙළඳාම් කටයුතු වලදී යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් සමාජික රටවල් 27ක් එක්ක ගනුදෙනු කරන්නට වෙන්නේ පිටස්තර රටක් වගේ. එතකොට යුරෝපයේ ඕනෑම රටකට යම් භාණ්ඩයක් යවන අවස්ථාවේදී ඒ ගෙවන තීරුබදු ප්‍රමාණයක් ඔවුන්ට ගෙවන්න සිද්ධ වෙනවා. දැනට කිසිම තීරුබදුවකින් බද්ධකින් තොරව යුරෝපා සංගමයේ තුල සමාජික රටවල් වල වෙළඳ ගනුදෙනු සිද්ධ වෙනවා. එතකොට ඒ කාරණාව දිරික්ෂි ලබන අවුරුද්දේ මාර්තු 29 වෙනිදාන් පස්සේ මේ බ්‍රෙක්සිට් ගිවිසුම එකඟතාවයක් නැතිව අවසන් වුණොත් බ්‍රිතාන්‍යයෙන් අනෙකුත් සමාජික රටවලට යවන බඩු භාණ්ඩවලට ඒ බදු ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ එක්කම බ්‍රිතාන්‍ය ජාතිකයන්ට නිදහසේ අනෙකුත් යුරෝපා සංගමයේ රටවල් වලට ඇතුල් වීම තහනම් වෙනවා. ඒකම යුරෝපා සංගමයේ සමාජික රටවල් වල පුරවැසියන්ටත් බ්‍රිතාන්‍යයට පැමිණීමේදී මීට පස්සේ ඒ වීසා ලබා ගැනීමේ අවස්ථාව ඇති වෙනවා. ඉතින් බ්‍රිතාන්‍යයත් අනෙකුත් රටවල් 27ක් අතර මෙතෙක් කිසිම බාධාවකින් තොරව තිබිච්ච වෙළඳ කටයුතු මහජනයා එහාට මෙහාට ගමන් කිරීම ඒ සියල්ලක්ම නතර වෙලා බ්‍රිතාන්‍යත් අනෙකුත් පිටස්තර රටක් හැටියට සලකලා තමයි කටයුතු කරන්නේ. ඉතින් මේක නිසා බ්‍රිතාන්‍යයට පවුම් බිලියන ගණනක පාඩුවක් සිද්ධ වෙයි කියලා ආර්ථික වශයෙන් ගණනය කරලා තියෙනවා. ඉතින් ඒ කරුණු සැලකිල්ලට ගෙන තමයි මේ වෙනකොට අර දෙවන ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියන ඒ යෝජනාව දිනෙන් දිනම බලවත් වෙමින් පවතින්නේ.
හොඳයි, අපි යනවා මේ යුරෝපයෙන් ඇමරිකාව දෙසට. ඇමරිකාවත් මේ සතිය තුළදී තවත් විශේෂිත කාරණාවක් ලෝකයාට ලබලා දීලා තිබෙන මේ පුවත් වශයෙන් වැදගත් වෙන ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු නීතිඥවරයා මයිකල් කොහෙන් පිළිබඳව තමයි මුළු ලෝකෙම කතාබහ වුණේ. විශේෂයෙන්ම ඔබ දන්නවා ඇමරිකාවේ ජනාධිපතිවරයා වටා සිටින ඔහුගේ සේවක මණ්ඩල ප්‍රධාන නිලධාරීන් සම්බන්ධව විටින් විට මතුවන අර්බුදකාරී වාතාවරණ. මේ නීතිඥවරයා සම්බන්ධවත් විශාල වශයෙන් චෝදනා ගොනු වෙමින් පවතින වකවානුවක්. මේ වගේ පුද්ගලයෙක්ද මේ රටේ ජනාධිපතිවරයාට උපදෙස් ලබා දීම සඳහා හිටපු නීතිඥවරයා කියන මවිතයත් මේ වෙනකොට ලෝකයාට ඇති වෙමින් තියෙනවා. මේ සිදුවීම සම්පූර්ණ
මයිකල් කෝහන් කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥ. ඔහු ඇත්තටම අවුරුදු 16ක් විතර ඩොනල්ඩ් ට්‍රම්ප් එක දිගට බොහොම ළඟින් කිට්ටුවෙන් වැඩ කරලා තියෙනවා. මෙතනදී ඔහු හිරේට නියමවන්නට ප්‍රධානම කාරණාව වුණේ ඔහු මීට කලින් අවස්ථාවලදී බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් තමයි මුලින්ම ඔහුට මේ චෝදනාව එල්ල වෙන්නේ. පසුව ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනකොට ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් මැතිවරණ කටයුතු වලදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් මුදල් වැය කළයි කියන චෝදනාව එල්ල වුණා. ඉතින් ඒ චෝදනාව සම්බන්ධයෙන් මේ වෙනකොට තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් යනවා. ඊට අමතරව දෘෂ්ටි මේ මයිකල් කෝහන් ඉදිරිපත් වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්නට. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 මැතිවරණ ව්‍යාපාරයේදී රුසියාවත් සමග එකතු වෙලා ඇමරිකාවේ මේ ඡන්ද වැඩපිළිවෙලට බලපෑම් කළයි කියන චෝදනාව සම්බන්ධයෙන්. ඉතින් ඒ චෝදනාව සම්බන්ධයෙන් කරන පරීක්ෂණයේදී මයිකල් කෝහන් බොහොම කිට්ටුවෙන් සහාය ලබා දුන්නයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් කරන පරීක්ෂණයේදී ඔහුගෙන් ලැබිච්ච සහාය වෙනුවෙන් ඔහුට අඩු හිර දඬුවමක් ලබා දෙයි කියලා ඔහු බලාපොරොත්තු වුණා. නමුත් උසාවිය මේ වෙනකොට ඔහුට අවුරුදු 3ක් ඔහු හිරේට නියම කරලා, ඊට අමතරව ඔහුට ඩොලර් බිලියන 2ක දඩයකුත් නියම කරලා තියෙනවා. අනෙකුත් කාරණාව තමයි මේ විදිහට මේ මයිකල් කෝහන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ව දෝෂාභියෝගයට ලක් කිරීමේ හැකියාවත් ඇති වෙලයි තියෙනවායි කියලා මේ වෙනකොට වාර්තා වෙනවා.
අමල්, එතකොට අර ඔබ කියවනේ මේ රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයට අතපෙව්වාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී මයිකල් කෝහෙන් බොහොම සහයෝගයෙන් කටයුතු කළා කියලා. ඒ කියන්නේ ඔහු මේ සම්බන්ධව රුසියාවේ මැදිහත් වීමක් තියෙනවා කියන කාරණේ ඔප්පු කිරීම සඳහාද පෙනී හිටියේ? එහෙම නැත්නම් එහෙම නැහැ කියන කාරණාව සම්බන්ධයෙන්?
මෙතන ඔහු මුලින් කියලා තිබුණේ එහෙම කිසිම සම්බන්ධයක් නැtei කියලා. පසුව ඔප්පු වුණා ඔහු බොරු සාක්ෂි ලබා දුන්නයි කියලා. ඔහුට ඒ වෙනුවට වෙනම චෝදනාවක් තියෙනවා. දැන් ඔහු ප්‍රකාශ කළා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම රුසියානු තානාපති අංශ සමග සාකච්ඡා පැවැත්වුවා. ඒ සමහර සාකච්ඡා වලට මයිකල් කෝහනුත් සහභාගී වුණා කියලා. ඉතින් මෙතන ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ප්‍රබල සාක්ෂියක් වෙලා තියෙනවා මයිකල් කෝහන්.
අපි මීළඟට යේමනයේ සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන සාම සාකච්ඡා පිළිබඳව අවධානය යොමු කරමු. මේ විශේෂාංගයෙන් අපි මීට කලින් ඔබට තොරතුරු ලබා දුන්නා. යේමනයේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සටන් වැදී සිටින මේ හූදී කැරලිකරුවන් සහ රාජ්‍ය නිලධාරීන් අතර රජයේ පාර්ශ්වය අතර සාම සාකච්ඡා පවත්වනවා කියලා ස්වීඩනයේ. අපි අවසාන වශයෙන් කතා බහ කරද්දී තොරතුරු හෙළිදරව් කළේ දෙපාර්ශ්වයෙන් යම් යම් විරෝධතා ඇති වුණයි කියලා, මේ සාකච්ඡාවලට සහභාගී වෙලා සිටින පිරිස්වල ප්‍රමාණය සම්බන්ධයෙන් කියලා. ඊට පස්සේ කෙසේ හෝ මේවා සාර්ථක අවසානයක් කරා ළඟා කරලීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවෙන් කටයුතු කළා. සුභාරංචියක් වාර්තා වෙනවා මේවා සාර්ථක මට්ටමකට පැමිණේවි කියලා අලුතෙන්ම අපිට ලැබෙන තොරතුරු අනුව. අපි කැමැති වැඩිදුර විස්තර දැනගන්නම.
ඔව්, මේක ඇත්තටම දිරුක්ෂ මේ සතියේ විශාලම මේ සාමය සම්බන්ධයෙන් බොහොම සුබ ප්‍රවෘත්තියක් හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද හුඟක් අය විශ්වාස කළා මේ සාම සාකච්ඡාව අඩපණ වෙයි කියලා. මොකද ආරම්භයේ සිටම දෙපාර්ශ්වයේ එකිනෙකාට චෝදනා කරගනිමින් කිසිම එකඟතාවයකට ඒමට උනන්දුවක් දැක්වුවේ නැහැ. නමුත් අවසාන දවසේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමත් එක්කලා දෙපාර්ශ්වයම එකඟ වෙලා තියෙනවා ක්ෂණික සටන් විරාමයකට යොමු වන්නට. මේ සටන් විරාමය ඉලක්ක කරගන්නේ හොදෙයිඩා කියන නගරයයි. මේ හොදෙයිඩා කියන නගරය මේ වෙනකොට හූදි කැරලිකරුවන්ගේ ප්‍රබල බල කසකුටුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ස්ථානයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන දරුණු සටන් ෂණිකව සටන් විරාමයක් කරා පිවිසීමට දෙපාර්ශ්වම එකඟ වුණා. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක් වෙන්නේ මේ වෙනකොට දුලුක්ෂි රටේ මිලියන 14ක විතර ජනගහණයට ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සහ බේද්‍රව යැවීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න මතුවලා තියෙනවා. ඉතින් මේ සටන් විරාමයත් එක්ක බලාපොරොත්තු වෙනවා ඒ ෂණිකව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය යැවීමට මේක ලොකු රුකුලක් වෙයි කියලා. අපි මෙත කලිනුත් මේ වැඩසටහනෙන් අපි කතා කළා මේ වෙනකොට යේමනේ මන්ද පෝෂණයෙන් පැනන ළමුන් 80,000ක් විතර මේ වෙනකොට ඉන්නවයි කියලා. ඒකම 10,000ක පිරිසක් මේ වෙනකොට මේ සටන් වලින් පහුගිය අවුරුදු 3ේදී මේ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට පිටින් දායක වෙලා තියෙන පාර්ශවයන් විශේෂයෙන්ම ඉරානය, සෞදි අරාබියා වගේ රටවල මේ වෙනකොට මේ සටන් විරාමයට සහාය දක්වලා තියෙනවා. ඉතින් ඒ තුලින් අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා යෙමනේ යම් කිසි විදියකට මේ දිනපතා සිදුවන මනුෂ්‍ය ඝාතන එහෙම නැත්නම් මේ බෝම්බ හෙළීම නිසා ජීවිතක්ෂයටපත් වෙන සංඛ්‍යාව අඩුවීමක් ඇති වෙයි කියලා.
ලබන අවුරුද්දේ ඉන්දියාවේ මහමැතිවරණයක් පවත්වන්නට නියමිතයි. ඉතින් මහමැතිවරණයේදී දැනට බලයේ පවතින පක්ෂය BJP එක භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරාවිද නැද්ද කියන පුංචි මේ අඩමාන තත්වයකට මේ වාතාවරණයක් තියෙනවා මේ වෙනකොට ඉන්දියාවේ ප්‍රාන්තවල පැවැත්වෙන ඡන්ද කටයුතු තුළින්. නරේන්ද්‍ර මෝඩිට තියෙන ජනප්‍රියතාවේ අඩුවේගෙන යන වගක් තමයි අපිට පෙනී යන්නේ. මේකට පසුබිම් වෙලා තියෙන කාරණා මොනවද?
දිල්දුක්ෂි, මේ මැතිවරණයේ පැවැත්වුණේ ප්‍රාන්ත කිහිපයක. ඒ ප්‍රාන්ත වලින් ප්‍රාන්ත තුනක් මධ්‍ය ප්‍රදේශ්, ඒ වගේම ඡත්තීස්ගඩ් සහ රාජස්ථාන් කියන මේ ප්‍රාන්ත තුනේ ජනගහනය ඇතරම ඉන්දියාවේ ජනගහනයෙන් භාගයකට කිට්ටු ප්‍රමාණයක්. භාරතීය ජනතා පක්ෂයේ බලකොටු වෙලා තිබිච්ච මේ ප්‍රාන්ත තුන කවුරුත් නොහිතපු විදියට අනිත් පැත්තට කොංග්‍රස් පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකි වුණා. ඉතින් අපි කවුරුත් දන්නවා මේ කොංග්‍රස් පක්ෂය බොහොම පල්ලෙහාට වැටිලා සෝනියා ගාන්ධිගේ පුත්‍රයා වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් පක්ෂය බොහොම අඩපණ වෙච්ච කෙනෙක් තිබුණේ. නමුත් කවුරුත් නොහිතපු විදියට මේ BJP පක්ෂය පරාජය කරමින් කොංග්‍රස් පක්ෂය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අතළඟ තියෙද්දි මේ වෙනකොට රාහුල් ගාන්ධි ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ජයග්‍රහණයත් එක්කලා ඔවුන්ට විශ්වාසයක් තියෙනවායි කියලා. ඊළඟ වසරේ මැද භාගයට කලින් තියෙන ඒ මහා මැතිවරණේ ඔවුන්ට ජයග්‍රහණය අත්කර ගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම රට තුල විරකියාව හේතු කොටගෙන ඒ වගේම රටේ රුපියලේ අවප්‍රමාණය වීම කාරණා වගේ ඒවත් ආර්ථිකයේ තිබිච්ච ප්‍රශ්න නිසා මේ විදිහට මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ BJP පක්ෂය මේ පරාජයට මුහුණ දුන්නයි කියන කාරණාව තමයි මතුවලා තියෙන්නේ. මෝඩිගේ බලය පිළිබඳ ලොකු ප්‍රශ්න මතුවලා තියෙනවා මේ ප්‍රාන්ත මැතිවරණයත් එක්කලා.
සමස්ත ලෝකයේම මැතිවරණ සම්බන්ධව, දේශපාලන සම්බන්ධව, ඒ වගේම සාමසාකච්ඡා සටන් විරාම මේ සම්බන්ධව මේ වෙනකොට කතා බහ වෙමින් තියෙන ප්‍රමුඛ කාරණා කිහිපය තමයි අපි අද එකතු කරගත්තේ අපේ විදේශ විත් සමාලෝචනයේට, ලෝවට විශේෂංගයට. සවිස්රාත්මක තොරතුරු විග්‍රහයට අපිත් එක්ක සම්බන්ධ වුණු මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අමල්, එහෙමනම් අපි නැවතත් හමු වෙන්නේ ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.